Honorable Mujibur Rahman, you have 15 minutes.
Yeah, Stuti Niyojaka Kathanayaka Thumani. Visheshayenma me ada adhikaranayat ekka sambandha blama aagnyapanata eka sansodhanaya kirimeedi vivadayata sahabhagi wima gana stutiwanta wenawa. Visheshayenma dan api siyalu denama dannawa e panata moolika hinsane ehema naththam koora hinsane 1995 me panate aarambhaya eke diguwak tamai me sansodhana athi wela vartamana aanduwat yam yam sansodhana karanne. නමුත් අපි දැක්කා විශේෂයෙන්ම සභානායකතුමාගේ කතාවේදී කිව්වා මේක ඡන්දෙකට යන්නේ නැහැ අද විවාදයක් විතරයි කරන්න කියලා. එහෙමනම් ආණ්ඩුවත් එක පැත්තකින් පිළිගරන් තිබෙනවා මේ සංශෝධනය අරහා යම්කිසි ආකාරයේ ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඒ හින්දා මේක වඩා නිරවුල් කරගෙන මේක සම්මත කරගමුයි කියන යෝජනාව ආණ්ඩුවේ පැත්තෙන්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඒක ඉතාම හොඳයි. එහෙම තැනකට ආණ්ඩුව පැමිණීම ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මම මේ ළමයින් සම්බන්ධව මේ විවාදයේදී මුලින්ම මමත් මේ ළමයෙක් සම්බන්ධව තමයි පටන් ගන්නේ. විශේෂයෙන්ම හම්දි ෆස්ලිම් කියන දරුවෙක් අවුරුදුක එකහමාරක දෙකක දරුවෙක් අපි සියලු දෙනාම දන්නවා කොළඹ ළමා රිජ්ජුවේ රෝහලට 2021 පෙබරවාරි මාසේ ඔහුට ඇතිවෙච්ච අසනීප පරීක්ෂණයකින් ඔහුගේ වකුගඩු දෙකෙන් එක වකුගඩුවක ප්‍රශ්නයක් ඇති වුණා වම් පැත්තේ. ඒක ශල්‍යකර්මයක් කරා 2022 දෙසැම්බර් මාසේ 24 දින ඒ ශල්‍යකර්මයක් කරා. 2023 ජූලි 27 වෙනිදා ඒ දරුවා මියවනවා. ඒ මිය ගියාට පස්සේ ඒ පරීක්ෂණ වාර්තාවල සඳහන් වෙන්නේ ඒ ළමයාගේ වකුගඩු දෙකම අයින් කරයි කියන සිද්ධිය. දැන් මේ වකුගඩුව අයින් කරපු ඒ ශල්‍යකර්මයේ කරපු වෛද්‍යවරයා හා ඔහුගේ සහායකයා ඔවුන් දෙදෙනාම මේ වෙනකොට ලංකාවේ නැහැ. ඔවුන් මේ ළමයා මියවුණාට පස්සේ මාසයක් ඇතුළත කාලයක ඔවුන් රටින් පිටවන් වෙලා ගියා. ඒතකොට දැන් මේ පිළිබඳව දෙමව්පියන්ට තිබිච්ච සැකේ හින්දා ඔවුන් මේ පිළිබඳව මරණ පරීක්ෂණයක් අවශ්‍ය හින්දා ඔවුන් පෑදලි කිරීම උඩම පෞගේ මාර්තු 11 වෙනිදා 2025 ඒ මරණ පරීක්ෂණයේ මහේස්ත්‍රාත් විසින් කරලා ඔහු දැන් තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ඒතර ඔහුගේ තීන්දුව අනුව ඔහු පැහැදිලිව කියනවා අපරාධයක් සිදු වෙලා ඇතනම් ඒ වගේම නොසැලකිලිභාවයක් සිදු වෙලා ඇතනම් වහාම මේ සම්බන්ධ වෙලා හිටපු අයව අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලා දැන් නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිබෙනවා. දැන් මාස 6කට කලින් මේ වාර්තාව. ඒතර දැන් නීතිපති දෙපාර්තමේන්තුව තවම මේ සම්බන්ධව අධිචෝදනා පත්‍රවල් ඉදිරිපත් කරලා නැහැ. මේ සම්බන්ධව මේ නඩුව ඉස්සරහට ගෙන යන්න ඔවුන් නඩුවට අවශ්‍ය මූලික දේවල් තවම ඔවුන් කරලා නැහැ. ඒතර අපිට තේරෙන්නේ නැහැ විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේ දරුවාගේ වාර්තාවල පැහැදිලිවම සඳහන් වෙනවා ඒ දරුවාට වකුගඩු දෙකක් තිබුණයි කියලා. එතකොට දැන් ඒකෙදි සාක්ෂි විමසීමේදී ඒකට සම්බන්ධ වෛද්‍යවරු පවා ඇවිල්ලා කියලා දිනවා වකුගඩු දෙකක් තිබුණා. දැන් මේ වකුගඩු දෙකම ශල්‍යකර්මයේදී කරාට පස්සේ තමයි ඒ ළමයා කරාට පස්සේ තමයි ඔවුන්ට පරීක්ෂණවලදී අහුවෙන්නේ වකුගඩු දෙකම ඉවත් කරලා කියලා. එතකොට මේ සම්බන්ධව හිටපු සෞඛ්‍ය ඇමතිවරු දෙදෙනෙක්ගෙන් අපි ප්‍රශ්න කළා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තවම වාර්තාවක් දීලා නැහැ. දැන් අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් වෙනවා. තවම නලින්ද ජයසිංහ ඇමතිතුමාගෙනුත් මේ ආණ්ඩුව ආපු අලුත ඇහුව කො මේ දරුවා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තාව පරීක්ෂණ වාර්තාව. තවම එළියට දැම්මේ නැහැ. ඉතින් මට තේරෙන්නේ නැහැ දැන් අපි මේ නීති ආධිපත්‍ය ගැන කතා කරනවා. ජනාධිපතිතුමා උදේ ඉඳන් හවස වෙනකන් කට ඇරියොත් නීති ආධිපත්‍ය. කො නීති ආධිපත්‍ය මේ දරුවාට? මේ දරුවා වෙනුවෙන් තවම නීතියේ සාධාරණත්වය ඉෂ්ට කරන්න අපෝසත් වෙලා තියෙන අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා. දැන් පරණ ආණ්ඩුව කියමුකෝ ඒගොල්ලන්ට යම් යම් පීඩන උඩා දේශපාලනඥයන්ට උදව් කරනවා දේශපාලනඥයෝ නීතිපති දෙපාර්තමේන්තුව අල්ලන් ඉන්නවා කියලා නචෝදනා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් අවුරුද්දක් වෙනවනේ. දැන් මේ ළමයාගේ වාර්තාවවල මාස 6ක් වෙනවනේ CID එකේ නීතිපති දෙපාර්තමේන්තුවට. තවම නීතිය ක්‍රියාත්මකුනේ නැහනේ. දැන් මේ වෛද්‍යවරයා දැන් යා රටක් දාලා ගිහිල්ලා ඉවරයි. එතකොට මේ අවුරුදු දෙකහමාරක දරුවෙක්ට මේ වෙච්ච අසාධාරණ පැහැදිලිව ඌට වකුගඩු දෙකක් තිබුණයි කියලා වාර්තාවල සඳහන් වෙනවා. එතකොට ශල්‍යකර්මයේදී වකුගඩු දෙකම ඉවත් කරලා තිබෙනවා. වම් පැත්තේ වකුගඩුව දුර්වලයි කියලා තමයි ඒ ළමයාට ශල්‍යකර්මයේ කරේ. නමුත් වම දකුණ අවසානයේදී දෙකම ඉවත් කරලා ඒ ළමයාගේ ජීවිතේ නැති වෙනවා. නමුත් සාධාරණත්වේ නැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් නැහැ. මම දන්නේ නැහැ නලින්ද ජයදීප ඇමතුමාට මම කලින් ඇහුවාම එතුමා මට කිව්වද වාර්තාව දෙන්නම් කියලා. වාර්තාව නැහැ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිවරු 3 දෙනෙක් මං කේලිය රඹුක්වැල්ල ඇමතුමාගෙන් ඇහුවා. කවුද රොමේෂ් පතිරණ ඇමතුමාගෙන් ඇහුවා. දැන් අපේ වර්තමාන ඇමතුමා 3 වෙනියා. දැන් එතුමාත් මට ඒ උත්තරේ දෙන්නේ තවම වාර්තාව ලෑස්ති නැහැ. එද අපි කනගාටු වෙනවා මේ දරුවාට වෙච්ච දේ ගැන තවම නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඊළඟට ගරු සභාපතිතුමනි දැන් අපි නීති ආධිපත්‍ය ගැන කතා කරනවා. දැන් අපි නීති ආධිපත්‍ය ගැන කතා කරනකොට අපි සියලු දෙනාම දන්නවා විශේෂයෙන්ම අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 ඈයන්නේ තියෙන්නේ විශේෂයෙන්ම ජනතාවගේ පරමාධිපති බලය පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා. පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ ඒ පරමාධිපති බලය ජන පාර්ලිමේන්තුව විසින් අපි ලබා දීලා තියෙනවා අධිකරණයට. මේ පාර්ලිමේන්තු බලය තමයි අධිකරණයේ අධික්‍රියාත්මක කරන්නේ. එතකොට ඒක අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියනවා. ඒ වගේම තමයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපි දන්නවා විධායකය ව්‍යවස්ථාදායක අධිකරණය ඒ තුනම අපිට ප්‍රධාන කරුණු තුනක් අපේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන්. ඒ නිදහස අපි දන්නවා නිදහස ජනතාවගේ ආරක්ෂාව භාෂණයේ නිදහස ලිවීමේ නිදහස ඒ සියලු දේවල් මේ තියෙන කුළුණු තුන මත රඳා පවතින්නේ කියලා අපි සියලු දෙනාම විශ්වාස කරනවා. නමුත් අපි දැක්ක දැන් මේ ආණ්ඩු ආවට පස්සේ පසුගිය කාලය තුල දැන් අපි දැක්ක විශේෂයෙන්ම ලබා දීලා තිබෙනවා පෞගිය කාලේ මේ පෞගිය කාලය තුල අපි ලබා දීලා තිබෙනවා මහාධිකරණ විනිශ්චයකරුවන්ට උසස් වීම් ලබා දුන්නා මහාධිකරණයට මහේස්ත්‍රාත් අධිකරණ හිටපු විනිශ්චයකරුවන්ට ඒක ලබා දීමේදී මෙතර කල් අපේ රටේ ක්‍රියාපටිපාටියක් තිබුණා. ඒ ක්‍රියාපටිපාටිය තමයි ගරු කථානායකතුමනි දේශාත්ත්වයේ මත ප්‍රොමෝෂන් ලබා දීම දේශාත්ත්වයේ මත ඔවුන්ට උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයක් තිබුණා. නමුත් අපි දැක්ක මේ ආණ්ඩු ආවට පස්සේ ඒ ජේෂ්ඨත්වයේ මත ලබා දීම ක්‍රමවේදය දැන් අයින් කරලා තිබෙනවා. අයින් කරලා ආණ්ඩුව දැන් මේ වෙනකොට ගිහිලා තියෙනවා මෙරිට් සිස්ටම් එකට දීලා තියෙනවා. කියන්නේ ලකුණු ලබාගෙන සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීලා ලකුණු ලබාගෙන ඒ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයක් දැන් මේ පෞගිය කාලේ ආණ්ඩුව හඳුන්වා දුන්නා. ඒ අනුව තමයි අපි දැක්ක මහාධිකරණ වලට මේ විනිශ්චයකරුවන් 16 දෙනෙක්ගේ පත්වීම් ලබා දුන්නා. ඒ 10 දෙනාගෙන් එක්කෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු කෙනෙක්, අනිත් 16 දෙනාම අධිකරණ ශේෂ්ත්‍රයේ ඉන්න අය. එතකොට දැන් මේ පත්වීම් වලදී විශේෂයෙන්ම අපි දන්නවා අධිකරණ කොමිෂන් සභාව තමයි මේ සම්බන්ධව ප්‍රධාන වශයෙන් ක්‍රියා කරන්නේ. එතකොට මේ අධිකරණ කොමිෂන් සභාව අපි දන්නවා මේ සම්මුඛ සාකච්ඡාවල් කරනකොට අනිවාර්යයෙන්ම අධිකරණ කොමිෂන් සභාවේ සමාජිකයා 3 දෙනාම ඉන්න ඕනේ. නමුත් සමාජයේ 2 දෙනෙක් විතරයි මේ සම්මුඛ පරීක්ෂණය කළේ. ඇයි අනිත් සමාජිකාව පත් නොකර මේ සම්මුඛ පරීක්ෂණය කරේ කියන ප්‍රශ්නය අද අපි ඉදිරියේ තියෙනවා ගරු කථානායකතුමනි. එතකොට මේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජිකයෝ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාගෙන් දෙන්නයි සහභාගී වුණේ මේ සම්මුඛ පරීක්ෂණය සඳහා. අනිත් එක්කෙනාව පත් කරේ නැහැ. එයා පත් කරේ ඒ සම්මුඛ පරීක්ෂණ ඉවරුණාට පස්සේ. ඒ වගේම තමයි දැන් මේ උසස් වීම ලබා දීමේදී ගරු කථානායකතුමනි මගේ ළඟ තිබෙනවා ඒ උසස් වීමේ ලේඛනය තිබෙනවා. ඒ ලේඛනයේ තියෙනවා 252 දෙනෙක්ගේ ලේඛනයක් තියෙනවා. මම ඒක සභාගත කරනවා. ඊළඟට ඒ 250 දෙනාගෙන් 35 දෙනෙක්ගේ ඇතුළත තමයි මූලික ඉන්නවා. 35 දෙනාගේ ඇතුළෙන් තමයි මේ 16 දෙනා තෝරගෙන තියෙන්නේ. ඒ කියන්නේ 35 දෙනාගෙන් ඒ 252න් 35 දෙනාගෙන් ඇතුළේ ඉන්න 16 දෙනෙක්ව තමයි තෝරගෙන තිබෙන්නේ මේ ලකුණු ක්‍රමය අනුව. ඒතොර අපි දැක්ක කලින් දේශාත්ත්වයේ මත ලබා දෙනකොට දැන් මේකේ අපි බැලුවොත් එහෙම මේ 35 දෙනාගේ ලැයිස්තුවේ මම ඒකත් සභාගත කරනවා. ඒකේ දැන් ඉන්නවා විශේෂයෙන්ම පළවෙනියට ඉන්න එක්කෙනා. ඔහුට ප්‍රොමෝෂන් එක හම්බෙලා නැහැ. ඊළඟට 3 වෙනියා ඉන්න එකනට ප්‍රොමෝෂන් හම්බෙලා නැහැ. ඊළඟට 4 ප්‍රොමෝෂන් හම්බෙලා තියෙනවා. 8 ප්‍රොමෝෂන් හම්බෙලා තියෙනවා. ඊළඟට 11ට ප්‍රොමෝෂන් හම්බෙලා තියෙනවා. 12 හම්බෙලා තියෙනවා. 13 වෙනියෙක් කෙනාට ප්‍රොමෝෂන් නැහැ. 15වත් ප්‍රොමෝෂන් නැහැ. 16 වෙනියෙක් කෙනාට ලැබිලා තියෙනවා. ඊළඟට 17 ඉඳන් 20 වෙනකම් ප්‍රොමෝෂන් දීලා තියෙනවා. ඊළඟට 21 22 ප්‍රොමෝෂන් ලැබිලා නැහැ. ඊළඟට ගරු කථානායකතුමනි 25 ලැබිලා තියෙනවා. 28 ලැබිලා තියෙනවා. ඊළඟට 29ට ප්‍රොමෝෂන් නැහැ. ඊළඟට 30 ඉඳන් 35 වෙනානකම් ප්‍රොමෝෂන් දීලා තියෙනවා. ගරු කථානායකතුමනි දැන් මේකේ මේ උඩින් ඉන්න සියලු දෙනාම දේශාත්ත්වයේ මත අවුරුදු 15ක් 20ක් මේ විනිශ්චයකාර තනතුරේ සේවය කරපු උදවිය. අධ්‍යක්ෂීම් තියෙන උදවිය. එතකොට ඒ අයට මේ ප්‍රමුඛත්වයේ නොදී ඒ අයට ඒ තියෙන උසස් වීම ලබා නොදී 30 දැන් මේකේ ඉන්නවා 33 වෙනියා. ඒ කියන්නේ ලයිස්තුවේ 33 වෙනියාට හම්බෙලා තියෙන කවුද ඒ 33 වෙනියා? ඒ 33 වෙනියා තමයි පෞගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයව අත්අඩංගුවට ගන්න නියෝග කරපු විනිශ්චයකාරතුමිය. එයාට ප්‍රමෝෂන් හම්බෙලා තියෙන. එයා ඉන්නේ 33. නමුත් ඊට කලින් උඩින් ඉන්න විශාල ප්‍රමාණයක් මගහැරලා. මගහැරලා එහෙම කොහොමද වෙන්නේ? ඒ හිඳ තමයි ඒ අපි ඒකත් සභාගත කරනවා. ඒ හිඳ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මාරු වීම වලදී දැන් මේ මාරු වීම වලදී ඔයගම තමයි කරලා තියෙන්නේ. දැන් දේශකත්වයේ අනුවනේ මේ මාරු වීම ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ 70 ගණන් වල ඉන්න උදවිය කොළඹ මහේස්ත්‍රාත්වයට හැටියට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම එන්නේ නැහැ මීට කලින්. එතකොට මේ මාරු වීම ලබා දෙනකොට කොළඹට ගේනකොට විශේෂයෙන්ම දේශකත්වයේ මත තමයි කොළඹ තිබෙන අධිකරණ වලට ඒ දේශකත්වයේ මත තමයි ලැබෙන්නේ. නමුත් අපි දැක්කා දැන් මේ මාරු වීම ලැයිස්තුවේ මේ අධිකරණ සේවා කොමිෂන් සභාව මේ ඉදිරිපත් කරලා තියෙන මේ මාරු වීම ලැයිස්තුව මේ තිබෙන 106ක් මේ 106 මේ ඉන්නවා උදවිය අර වෙයිටින් ලිස්ට් එකේ ජේෂ්ඨත්වයේ පදනම් මතව 70 ගණන් 60 ගණන් හිටපු උදවිය ඒගොල්ලෝ අර ඉන්න ජේෂ්ඨත්වයේ මත ඉන්න සියලු දෙනාට උඩින් ඇවිල්ලා පත් වෙලා තිබෙන. ඉතින් මම මේ විග්‍රහ කරන්නේ එතකොට දැන් මේ ලකුණු දෙන ක්‍රමය ගැන විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමනි. කොහොමද මේ ලකුණු ටික ලබා දුන්නේ? කොහොමද මේ තෝරාගත්තේ? එතකොට දැන් මේ ගැන කතා කරන්න එතුණුවන්ලට අසාධාරණයක් වුණාම විනිශ්චයකරුවන්ට අසාධාරණයක් වුණාම ඒ අසාධාරණයක් වුණාම ඔවුන්ට ගිහිලා කතා කරන්න තැනක් නැහැ. අඩුම ගානේ ඔවුන්ට අභියාචනාවක් ඉදිරිපත් කරගන්නත් බෑ. ඒ හින්දා තමයි මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවට තේරීම් කාරක සභාවක් පත් කරන්න. මොකද්ද මේ විනිශ්චයකරුවන් ප්‍රොමෝෂන් ලබා දීමේදී මාරු වීම ලබා දීමේදී ඇති වෙලා තිබෙන අසාධාරණකම් ඔවුන්ට ඇති වෙලා තිබෙන අසාධාරණකම් ගැන සොයා බලන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න ඕනේ කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි ඒ වගේම තමයි දැන් චෝදනාවක් නැත්තම් ඒගොල්ලන්ගේ පඩි කපලක් නැත්තම් ඒගොල්ලන්ට චාර්ජ් ෂීට් එකක් නැත්තම් ඒගොල්ලන්ට එක්ස්ප්ලනේෂන් කෝල් කරලා නැත්තම් ඉතින් එහෙමනම් ඇයි මේ 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 ලයිස්තුවේ ඉන්න අයට ප්‍රොමෝෂන් නොදුන්නේ? කිසිම චාර්ජ් ෂීට් එකක් නැත්තම් ඒගොල්ලන්ගේ පඩි කපන්නේ නැත්තම් ඒගොල්ලන්ගෙන් එක්ස්ප්ලනේෂන් එකක්වත් කෝල් කරලා නැත්තම් ඒගොල්ලෝ විනය විරෝධී ක්‍රියාවක් කරලා නැත්තම් ඇයි ඒගොල්ලන්ට ඒ ප්‍රොමෝෂන් එක නොදී මේ
මෙරිට්
සිස්ටම් එක උඩ කොහොමද මේක දුන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකදී අපිට තියෙන මේ ප්‍රශ්න තමයි ගරු කතානායකතුමනි එහෙමනම් අධිකරණයට බලපෑම් කිරීමේ මේ ස්වාධීනව මෙතෙක්කල් වැඩ කරගෙන ආපු අධිකරණයට බලපෑම් කිරීමේ තමන්ට අවශ්‍ය විනිශ්චයකාරවරුන් තමන්ට අවශ්‍ය තැන්වලට ප්ලේස් කරන්න මේ මෙරිට් සිස්ටම් එක ගෙනාවද කියන සැකය අද අධිකරණ ශේෂ්ත්‍රය තුල තියෙනවා. මේ මෙරිට් සිස්ටම් එක ගිනාවේ එහෙමනම් තමන්ට අවශ්‍ය ඒ විනිශ්චයකරුවන් ටික තමන්ට ඕන විදියට ගිහිලා තමන්ට අවශ්‍ය තැන් වලට දාගන්න. මොකද මෙච්චර කල් තිබිච්ච ඒ ක්‍රමවේදය අයින් කළා. ඒ හින්දා තමයි ගරු සභාපතිතුමනි මම කියන්න කැමති ජනතාව අවසාන වශයෙන් ජනතාවට තිබෙන්නේ අධිකරණය ගැන විශ්වාසය. අධිකරණය ගැන විශ්වාසය තියෙන්නේ. ඒ හින්දා ආණ්ඩුව ගැන ආණ්ඩුව එනවා යනවා ඒ ආණ්ඩුව වලින් Taman බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ නීතියේ රැකවරණේ ලැබෙන්නේ නැත්නම් අන්තිමට ජනතාව යන්නේ අධිකරණයට. ඒ හින්දා ඒ අධිකරණයේ තිබෙන විශ්වාසය බිඳ දමන්න එපයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. මොකද එහෙම කිරීම තුළ නැවත වතාවක් මේ රට තුළ අරාජිතත්වය ඇති වෙන්න පුළුවන් කියන අනතුර අපි ඉදිරියේ තියෙනවායි කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මම අවසාන කරන්නම් ඊළඟට තියෙනවා මේ මේ මට විනාඩි දෙකක් මේ දෙන්න වෙන්නේ විලාද. එතකොට අපේ තියෙනවා විශේෂයෙන්ම මේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ බී අංක 299.84 නඩු අංකේ. ඒ නඩු අංකේ නඩුවක් තියෙනවා පර්චේස් 22ක ගොඩනැගිල්ලක් පර්චේස් 32ක ඉඩමක තට්ටු දෙකක ගොඩනැගිල්ලක් අංක 10 නගර සභා පටුමක දෙයිවල. දැන් මේක නැෂනල් වර්කර්ස් කොංග්‍රසයට අයිති ගොඩනැගිල්ලක් බලෙන් අල්ලා ගැනීම සම්බන්ධව. දැන් මේ සම්බන්ධව 2024 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා වහාම ඒ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා ගල්කිස්ස මහේස්ත්‍රාත්තුමිය නියෝග කරනවා. දෙදස් විසිහතරේ සැප්තැම්බර් 6 අත්අඩංගුවට ගන්නේ නැහැ. ඊළඟට නැවත වතාවක් 2024 නොවැම්බර් මාසේ 22 වෙනිදා වහාම අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න කියලා පොලිසිය නියෝගය දෙනවා මහේස්ත්‍රාත්තුමිය. මොකද වෙන්නේ? අත්අඩංගුවට ගන්නේ නැහැ. අයියේ මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් ඉන්නා එයාව අත්අඩංගුවට ගන්නේ නැහැ. ජනාධිපතිතුමා නීති ආධිපත්‍ය ගැන කතා කරනවා. ඊළඟට ඒ මහේස්ත්‍රාත්තුමිය මාරු කරනවා. මාරු කරලා වෙන මහේස්ත්‍රාත් කෙනෙක් ගේනවා. ගෙනල්ලා එයා නඩුව විභාග කරගෙන යනකොට එයාවත් දැන් මාරු කරලා දැන් තව අලුත් එක්කෙනෙක් පත් කරලා දෙනවා. මොකද්ද මේ හදන්නේ යන නීති ආධිපත්‍ය? මේකද මේ කතා කරපු විනීතභාවය? මේකද කතා කරපු පාරදුෂ්‍යභාවය? මේකද කතා කරපු ජනමතයට දීපු පොරොන්දුව? එතකොට අද පොලිසිය ඇවිල්ලා උපදෙස් ඉල්ලනවා නීතිපතිගෙන් මේ ඇමතිතුමා වත්තරංගොඩ ගන්න දෙපාද කියලා. ගරු සභාපති කතානායකතුමනි, මහේස්ත්‍රාත්තුමිය නියෝග දීලා තියෙනවා නම් අත්තරංගොඩ ගන්න ඕනේ. නීතිපතිගෙන් අහන්න ඕනේ නෑ. රනිල් වික්‍රමසිංහව අත්තරංගොඩ ගන්නකොට නීතිපතිගෙන් ගිහිලා ඇහුවේ නෑ අත්තරංගොඩ ගන්න දෙපාද කියලා. එහෙමනම් ඒ නීතිය ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ එයා මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්ද කියන ප්‍රශ්නය තමයි දැන් අපිට වැටහිලා තියෙන්නේ. ඒ හින්දා තමයි ගරු කතානායකතුමනි අපි කියනවා ආණ්ඩුව ජනාධිපතිතුමා උදේ ඉඳන් හවස් වෙනකන් නීතියේ ආධිපත්‍ය ගැන බැරියන් දෙනවා, නීතියේ ආධිපත්‍ය ඇති කරන්න ඕනේ කියලා කියනවා. නමුත් ඒ හැම එකක්ම විරුද්ධ පක්ෂයේ ඉන්න අපිට තමයි නීතිය ආධිපත්‍ය ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ට නීතිය ආධිපත්‍යක් නැහැ. ඒගොල්ලන්ට නීතිය ආධිපත්‍ය නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය විදියට නීතිය නැමෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය විදියට නීතිය නමා ගන්නවා. නමාගෙන අපිට කියනවා නීති ආධිපත්‍ය හදනවා කියලා. නමුත් අද අපිට පේන්න තිබෙනවා අද විශේෂයෙන්ම මේ අධිකරණයට බලපෑම් කිරීම විනිශ්චයකරුවන් තමන්ට අවශ්‍ය විදියට තමන්ට ඕන තැනකට මේ දාගන්න හැදීම තුල නැවත වතාවක් අර පෞගිය කාලේ වගේම අධිකරණයට අතපෙවීම තුල අධිකීර්ණයේ ස්වාධීනත්වය දැතිවීම තුලේ රට තුල අරාජිකත්වයක් ඇති වෙනවායි කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.